ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින අපගේ වැඩසටහනේ පළමු කොටස වන කමඨාම් වාර්තා සුද්ධ කර දීම පිළිතුරු සැපයීම කරලා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
ස්වාමීන් වහන්සේ අද දින වාර්තා දෙකක් ලැබිලා තියෙනවා දැනට. එකක් කලින් ලැබිලා තිබිලා දැන් එකක් චැට් එකේ ලැබුණා ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
ගරුතර ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. අද දවසේ සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. මුල් පියවර කීපය සිටගෙන සිටින බවට අද්දුටුවේය. ශරීරයේ කෙලින් තියාගෙන සිටින බව අද්දුටුවේය. පසුව ඇවිදින බව හඳුනාගත්තේය. කකුල් දෙක ක්‍රියාත්මක වන බවට සහ මස්පිඩු සියුම් වෙන අන්දම බලා සිටියේය. විනාඩි 10කට පමණ පසුව පතුලේ ස්පර්ශයට සිත යොමු කරගත්තෙමි. ඇඟිලි තුඩුවලට සියුම් වශයෙන්ද, විලුඹ ප්‍රදේශයට රළු වශයෙන්ද, මහපට ඇඟිල්ලට තරමක් රළු වශයෙන්ද, වැල්ල සමග පතුල්වල ස්පර්ශය අද්දුටුවේය. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙරවල දෙක හැරෙනවා බවට නොදනිමි. බොහෝ වේලාවක් පතුල්වලට දැනෙන සීතල ගතිය, සියුම් ගතිය සහ තද ගතිය බලමින් සිටිය හැක. සක්මණ යන අතරතුර සමහර වේලාවට පතුල වැල්ලට වැඩිපුර තෙරපී ගොස් ශරීරයේ අසමබර වෙන බවට අද්දුටුවේය. එවිට ආයාසයක් දරා නැවත ශරීරයේ කෙලින් තියා ගැනීමට උත්සාහ කරනු අද්දුටුවේය. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවට වාඩි විය. හුස්ම රැල්ල අවධානය යොමු වූයේ හුස්ම රැල්ල දෙස බලා සිටින විට බාහිර ශබ්දවලට සිත යන බවට දැනුනේය. සිත අතීතයට සහ අනාගතයටත් යන බවට අද්දුටුවේය. විනාඩි 15ක් පමණ වන විට සිත බොහොම සැහැල්ලු වී කිසිවක් නොදැනී යන බවක් අද්දුටුවේය. හුස්ම ගන්නා බවක්ද නොදැනුනේය. සිත පුදුමාකාර විදියකට සැහැල්ලු වී පුදුම සැනසීමක් අද්දුටුවේය. විනාඩි 5කට පමණ පසුව නැවත හුස්ම ගන්නා බවට දැනුනේය. ඊට පසුව පර්යංකේ අවසන් විය. ඔබ වහන්සේට නිදු නිරෝගී සුවයම ලැබේවා, දීර්ඝායස ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ අත්දැකීම ගොනු කළ දින විදිය වටිනවා. ඒ දබපු අත්දැකීම වටිනවා. එතකොට ওই විදියට සක්මනක් පරියන්කයක් විදියට පුහුණු කරනකොට අර අපි සිහිය පිහිටවාගෙන යන අවස්ථාවක් සහ යම් කිසි කොටසක් අතරමැද මගහැරෙන අවස්ථාවක් අපිට දකින්න පුළුවන්. අපි හිතමු අර සක්මනග එවේ සිහියෙන් ඇවිදගෙන යනවා. නමුත් අර හැරෙන කොටස මතකෙට යන්නේ නැහැ. හැරෙන කොටස අහුවෙන්නේ නැහැ. නැවතත් ආපහු හැරිලා එන කෑල්ල තමයි අහුවෙන්නේ. අර කොටස මොනවා වුණාද, කොහේ ගියාද දන්නේ නැහැ වගේ ප්‍රශ්නකාරී හැඟීමක් මතුවලා එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් එහෙම කොටස් මගේ ඇරුණු බව හැබෑව, මගේ ඇරෙන බව හැබෑව කමක් නැහැ. ඊළඟට නැවතත් අපිට එන්න පුළුවන් අවස්ථාවේදී සිහිය පිහිටවා ගන්න බාධාවක් කරගන්න හොඳ නැහැ ඒ වෙන සිදුවීම. අර විදියට සුළු වේලාවකට අසිහිය රජ වුණා, හැරෙන කොටස අල්ල ගන්න බැරි වුණා කමක් නැහැ. ආයේ හැරිලා එනකොට ඊටු ටික අහු වෙනවනේ. ඒ ටික අහු වෙනවා. ඒ ටික අහු වුණාම නැවතත් ඒ වෙලාවේදී සිහිය පිහිටවා ගන්න අර මග ඇරිච්ච කොටස බාධාවක් නෙමෙයි. අන්න ඒ විශ්වාසය තමයි අවශ්‍ය. නැත්තම් ගොඩ දෙනෙක් හිතනවා මේක මේ හාත්පස පැතිරිලා තියෙන්න ඕනේ. අනවරත් තෙල් ධාරාවක් වගේ දිගට තියෙන්න ඕනේ. බිඳෙන්නේ නැතුව තියෙන්න ඕනි කියලා. නෑ, එහෙම සිහියක් අපිට දැනට නැහැ. සිහියෙත් තියෙන අභාවයක්. සිහියෙත් තියෙන අභාවයක්. අනේ අභාවය බාරගත නැති කෙනෙක් ඒකත් හිර කරගන්නවා. ඒකත් හිර කරගන්නවා. ප්‍රතිපදාව නැවතත් මොකද්දෝ හිරවීමකට ලක් වෙනවා. මොකද හිතනවා සිහිය එහෙම වෙන්න බෑ කියලා. සිහියට එහෙම වෙන්න බෑ කියලා. නෑ, එහෙම එකක් නෑ. අර විදියට කොටසක් මගහැරෙනවා. හැරෙන ටික කොහෙ ගියාද මොන වුණාද දන්නේ නැහැ. කමක් නැහැ. ස්ථිරහානියක් නැහැ. නැවතත් අර විදියට ඉදිරියට යන බව, ආපසු එන බව දැනෙනවා නම් අන්න ඒ වෙලාවේ සිහිය පිහිටව ගන්න. මේ වෙලාව අල්ල ගන්න. අර අතරමං වෙච්ච කොටස ගැන, අතපසු වෙච්ච කොටස ගැන හිතන්න යන්න එපා. නැවත නැවත එහෙම යෙදිය යුතුයි. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට තේරෙනවා අපි මේ අඩුපාඩු එන බව හැබෑව. ශික්ෂාපදත් කැඩෙන බව හැබෑව සමහර වෙලාවට. නමුත් අර පුහුණුව තුළින් ලැබිච්ච ආනිසංසය තමයි මේකට මේ දුක් ගන්නේ නැති ස්වභාවයක් මතුවෙලා එනවා. වැරදි වෙනවා, අඩුපාඩු වෙනවා, අසිහිය රජ වෙනවා. දවසකට හොඳට පුම්බගෙන ඉන්නවා, අනිත් දවසේ හොම්බෙම්ම ගිහිල්ලා. ඔය විදිහට මේ කරගෙන යන පුහුණුව වුණත් අසංවිධිත ස්වභාවයක්, චංචල ස්වභාවයක්, උඩු යටිකුරු වෙන ස්වභාවයක් මේ දැක ගන්න පුළුවන්. කමක් නෑ, මේ තැනැත්තාගේ විශ්වාසය දියුණු වෙනවා නම් මේ මොන දේ වුණත් මේකට නොසැලී, මේකට දුක් නොගෙන කරගෙන යන්න පුළුවන්. ඒක එක්තරා විදියක නිකන් මහා මුරුග ගතියක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවනි. මොකද මේ අතපසු වීම වෙනවා, මේ තැනැත්තා පසුතැවෙන්නේ නෑ. වැරදි වෙනවා, පසුතැවෙන්නේ නෑ. අසිහිය රජ වෙනවා, පසුතැවෙන්නේ නෑ. ඒක නිකන් මුරුග ගතියක්. මේ කිසි දෙයකට ගරු කරන්නේ නෑ, නොවැටිනකමක් දෙන්නේ නෑ කියලා වගේ එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේක මේ මෝඩකමක් තුලින් මතුවලා ආපු එකක් නෙමෙයිනි. අර ලෝක සම්මත මුරුගකම මේක තමයි එහෙම තියෙන්නේ. මෝඩකමක් තුලින් මතුවලා ආපු එකක්. නමුත් මෙතන මේ ප්‍රතිපදාවක් තුලින් තේරෙනවා මේ ප්‍රතිපදාවත් මේ විදියට අස්ථාවරයි. ඒකටත් අනිත්‍ය ධර්මතාවය ඒ විදියටම බලපානවා. අර සතිමන්ත භික්ෂූන් අතර අග්‍ර ආනන්ද හාමුදුරුව එක්තරා අවස්ථාවක චෝදනා පහක් එල්ල වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. සංගයාගේ එක චෝදනාවක් තමයි මොකද්ද මේ? භාග්‍යතුන් වහන්සේ කියනවා කුද්ධානුකුද්දක ශික්ෂාපද ආනන්ද කැමතිනම් මගේ ඇවෑමෙන් අයින් කරගන්න කියලා. සංගයා කැමතිනම් ආනන්ද හාමුදුරුව ආ ස්වාමීනි හොඳයි කියලා ඒක බාර ගන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අපවත් වෙලා ධර්ම සංගායනා වෙලාවේ කියනවා මෙන්න මෙහෙම එකක් මට කිව්වයි කියලා. බුද්ධානුකුද්දක ආනන්ද අයින් කරගන්න සංඝයා කැමති නම් මගෙන් පස්සේ කියලා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ටික අහනවා, ඉතින් මොනවද ආනන්ද කුද්ධානුකුද්දක? ඇහුවේ නැහැ. දන්නේ නැහැ. අර කිව්ව විදියට බාරගත්තා. මොනවද කුද්ධානුකුද්දක කියලා ඇහුවේ නැහැ. ඉතින් ඒ කට්ටිය එක එක විවරණ දෙනවා, මේවා තමයි කුද්ධානුකුද්දක, මේවා තමයි කුද්ධානුකුද්දක කියලා. කොමාරි රහතන් වහන්සේලා ටිකට තීරණයකට එළඹෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්තිමට මොකද කරන්නේ? ආනන්ද හාමුදුරන්ට චෝදනාවක් දාලා මේ විදියට කුද්ධානුකුද්දක ඇහුවේ නැහැ කියලා කියනවා. මේ තියෙන විදියට ඉතින් ඔක්කොම රැකගෙන යන් කියලා. මේ ආනන්ද හාමුදුරුවෝ ඒ චෝදනාවට දෙන පිළිතුර තමයි, මගේ සිහිය පොඩ්ඩක් අතපසු වුණා ඒ වෙලාවේ. සිහිය නැති වෙලා ගියා. අසිහිය නිසා තමයි මට මේක අහගන්න බැරි වුණේ කියලා කියනවා. මේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සතිමන්ත භික්ෂූන් අතර අග්‍ර. ඉතින් ඒ යථාර්ථය බාරගන්න බැරි නම් අපිට ඉතින් ප්‍රතිපදාවකට ඒක අනුග්‍රහයක් වෙන්නේ නැහැ. මේක නිසා අර විදියට අතපසු වීම වෙන්න පුළුවන්. සිහියේ අතරමැද කෑල්ලක් මිසින් කමක් නැහැ. ඒ ක්‍රියාවලිය බාරගන්න, නැවතත් සිහිය පිහිටව ගන්න එක බාධාවක් නෙමෙයි. අර විදියට වැරදි සිද්ධ වුණාට ඒවට සැලෙන්න තරම් හේතුවක් නැහැ. අන්නේ විශ්වාසය දිනු වෙනවා නම් බොහොම වටිනවා. ඉතින් කොහොම හරි ආනන්ද හාමුදුරුව කරපු වැඩේ නිසා ඉතින් අද කාලේ වෙනකම්ම කුද්ධානුකුද්දක නැමැති ශික්ෂාපදත් සමග සියල්ල රකින්න තමයි නියමේ ලැබුණේ. ඉතින් පොඩි පොඩි ඒවා තියෙනවා සෑහෙන ගාණක්. ඉතින් ඒකත් හොඳයි. ඉතින් සිහියට වගේ එක පැත්තකින් පොඩ්ඩක් එහෙම වුණත් මොකක් වුණා, එහෙම වුණත් මොකක් හරි එකක් ඇදිලා බලනකොට ඉතින් එහෙම තමයි සාසනෙත් ඉතිහාසෙ ලියවිලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතවලත් ඒ විදිහේ දේවල් කොතෙකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අතාර්ථය අපි බාරගන්න බලමු.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මණේ පර්යංකේ එදිනෙදා අත්දැකීම් වල සමාන ස්වභාවයන්ය. භාවනාවක හෝ පුහුණුවක යෙදෙන වගක් නොහැඟේ. සිදුවන දේ ගැන දැනුවත් බවක් තියේ. වෙලාවකට එන යන ඒවාට ලන්ව ඉන්නවා වගේ. එතකොට ඇහෙනවා දැනෙනවා ආයෙ ටිකෙන් ඒ කිසිවක් අදාළ නැති දැනුවත් වීමක්. එතකොට සිදුවන දේ ගැන කිසිම සෙවීමක් නැහැ. ඒවා ඔහේ සිදුවෙනවා. ආයෙ ඈතින් නැවතුමක් නැති එක එක දේ බොඳවන ගලණයක් හා දැනුවත් වීමක්. එවිට දේවල් කිසිම අයුරකින් ඇසුරු නොවීම හරහා අපූර්ව විවේකයකි. මේ කිසිවක් එක දිගට නොපවතී. එකින් එකට මාරු වේ. වෙලාවකට ඒ මතුවන සමහර ඒවා වෙහෙසක් බව දැනෙන්න අඳුනා ගන්න ඇදිලා යන බව නැතිනම් කැමැත්තක් තියේ. ඒ බවට දැනුවත් වීමයි එකම විසඳුම ලෙස මතුවන්නේ. වරහන් ඇතුලේ ඒ වේලාවට යම් ධර්ම කරුණු මතු කර බැලුවද ඒවා වාෂ්ප වෙනවා මිනි ඒවා නොදැනේ. වරහන් වහලා වෙහෙසක් වන දේ හා යම් දුරක් යාමට ඇතිවන කැමැත්ත ගැන සියුම් අමනාපයකි. ඒ ගැනද දැනුවත්. අවිවේක බව විවේකී කළ නොහැක. එය ඊට අදාළ කාලය ගැන විවේක වේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය එතකොට අර විදිහේ වෙහෙසක් අහම ඔය ධර්ම කරුණු මෙනෙහි කරන්නෙම ඒ වෙහෙසට තියෙනවා පොඩි ප්‍රතිවිරෝධයක් අපි තුළ. ඒ තමයි, ඒක තමයි යථාර්ථය. එතකොට මොනවා හරි ධර්ම කරුණු ටිකක් මෙනෙහි කළා හරි මේක අයින් කරගන්න පුළුවන්ද කියන උත්සාහයක් අපි තුළින් ක්‍රියාවත් වෙනවා. ඒ සඳහා විවිධ උපක්‍රමත් දීලා තියෙනවා. මේ 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 විදිහේ ධර්ම කරුණු මෙනෙහි කරන්න කියලා විවිධ අවස්ථාවල විවිධ දේවල් මතක් කරලා තියෙනවා. ඒ මතක් කරලා තියෙන බවත් හැබෑව. ඇයි එහෙම මතක් කරන්නේ? මේ ප්‍රතිපදාවේ දිගට යෙදෙන කෙනෙක්, විශේෂයෙන් අපි හිතමු දවසට ඔය පැයක්මාරක් කරලා පුරුදු වගේ කෙනෙක් නේවාසික වැඩසටහනකට වගේ ආවොත් දවස් කීපයක් ඉන්න. අනේ එතකොට තේරෙනවා අර ප්‍රතිපදාව තුළ ඝර්ෂණයක් තියෙනවා. ඒක ලේසි නැහැ. ඒක පුරුදු නැහැ වගේ ගතියක්. මෙච්චර මේ දුකක් ගන්න ඕනේද මේකටත් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක දරාගෙන කරගෙන යාම තමයි ක්‍රමවේදී. අර විදියට මොනවා හරි මෙනෙහි කළා පොඩි වෙලාවක් නිකන් අර හිත නිවන කතා වගේ පොඩි වෙලාවකට ෂේප් එකක් දාගන්න පුළුවන්. හැබැයි තේරෙනවා ඒකත් වැඩි වෙලාවක් යන්නේ නැතුව වාස්ප වෙනවා. නැවතත් අර යථාර්ථය ඇවිල්ලා හොඹේ වදිනවා. ඉතින් ඕක තමයි, ඔහොම තමයි. කොයි දේ කරන්න ගියත් පොඩි මෙහෙසක් ඝර්ෂණයක් තියෙනවා. ඒක වටින්, ඒක මෙහෙමනේ දැන් ගෙවල් දොරවල් රැකී රක්ෂා කරන්න ගියත් වෙහෙසක් ඝර්ෂණයක් තියෙනවා. ඒවට කොතෙකුත් දුක් කරගෙන අපිට පුරුදුයි. නමුත් මේ වගේ දෙයකට හැම කෙනෙක් කැමති නෑ ඒ වගේ වීරයක් දරන්න. මේ වගේ දෙයකට හැම කෙනෙක් කැමති නෑ එහෙම වෙහෙසක් බාරගන්න. මේගොල්ලෝ කියන ආපු ගමන් උදලා දෙන්න ඕනේ අපිට. එහෙම එහෙම වෙනස් බෑ, එහෙම බෑ කියලා. මේ ගෙවල් දොරවල් වල අවුරුදු ගණන්, කල්ප ගණන් ඕන තරම් වෙහෙසිච්ච මහන්සි වෙච්ච කට්ටිය. මම පහුගිය දවසත් මේ කෙනෙක් ඇවිල්ලා, පිරිමි කෙනෙක් කියන මේ මේ අමාරුයිලු මේක. මේ වෙහෙසයිලු. මං කොහෙද රැකී රක්ෂා කරනවද? ඔව්. ඒ දරුපාවුල් උස්මහත් කරනවද? ඔව්. ඒ වගේ වැඩවලට ගියාම කොතෙකුත් වෙහෙසක් කරන් තියනවාද? නෑ. ඔය රාගෙන් වගේ ඇවිසිලා ඉන්න වෙලාවක, ඔය කොටුවක් වගේ පයින් යන වෙලාවක අතප්පයක් ගියත් දන්නේ නෑනේ. අතප්පයක් ගියත් දන්නේ නෑ. ඒකත් කැලලක් නෑ කියලා තේරෙන්නේ පස්සේ, පැය ගානකට පස්සේ. නෑ, අර වැඩේ අහවර වුණාට පස්සේ. ඒතකොට එහෙම වෙහෙස අරගෙන පුරුදු, ඒ වගේ දේවල් වලට එච්චර වෙහෙසලා පුරුදු අපි මේ වගේ දෙයකට ආවම කියනවා වෙහෙස අමාරුයි කියලා. නෑ, කොයි දේ වුණත් අර ගිහි ජීවිතයක වුණත් යම් යම් දෙයක් ලං කරගන්නවද, ඒ ලං කරගන්න අපි වීරයක් වෙහෙසක් ගන්නවා. මේකෙත් ඉතින් ඒ වගේම තියෙන වීරයක් වෙහෙසක් මේ දිහාවට, මේ ප්‍රතිපදාවක් දිහාවට හැරවීම තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට අර ගිහි ජීවිතයක මොන දේකට ආයෝජනය කරත් හැමදාම එතන තියෙන ඔපචුනිටි කොස් එක. ඔපචුනිටි කොස් එකක් තියෙනවා. ඒ එෆර්ට් එක මීට වැඩිය වටිනා දෙයක ආයෝජනය කරන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකයි කියන්නේ. නැත්තම් උඹලට දවසක දුක් වෙන්න වෙනවා. හරියට නිකන් අර නියම වෙලාවේ භාණ්ඩ මිලදී ගත්තේ නැති වෙලෙන්දෙක් වගේ. නැදන්නේ ඔපචුනිටි කොස්ට් එක ගැන කියන්නේ වෙනමකුත් නෙමෙයි. ඔපචුනිටි කොස්ට් එක මොකද්ද? අර දරුවෝ ස්මාර්ට් කර කර, රැකී රක්ෂා කර කර, හම්බ කර කර ඒකට ආයෝජනය කරමින් ඉන්නවා. හැබැයි ඊට වැඩිය උතුම් දෙයක් ආයෝජනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වද්දී. ඒක තමයි වැඩේ. ඒක නිසා ඔය විදිහේ වෙහෙසෙන එක ස්වභාවිකයි. වෙහෙසට හිතට නිවන කතාවක් අල්ලනවා මුලින්. ආධුනිකයෙක්ට ඒව අල්ලනවා. බණක් ඇහුවාම පොඩ්ඩක් ෂේප් වෙලා යනවා. කිව්වන්නේ එකක්කට සම්බන්ධ වුණාම පොඩ්ඩක් මොකද්දෝ තියෙනවා. අර වන්දනාවක්, ඒ වැඩ කටයුත්තක් නේවාසිකෙක් කෙනෙක්ට වගේ, ඒ වගේ වටපිළිවෙත යෙදුනහම එහෙම පහසුවක් තියෙනවා. නමුත් වැඩි වැඩියෙන් තේරෙනවා යන්න යන්න මේක මේ හිත නිවන කතා හරියන්නේ නැහැ. හිතනි නිවන කතා දාන්නම හේතුව තමයි මේ වෙහෙසට තියෙන අපි තුල ප්‍රතිවිරෝධයක්. කමක් නැහැ වෙහෙසක් දකින්න, වෙහෙසට තියෙන වෙහෙස නැති කරගන්න දරන ওই උත්සාහයක් දකින්න, වෙහෙසට තියෙන ප්‍රතිවිරෝධයක් දකින්න දවසක තේරෙනවා මේ සියල්ල මේක මේ අති අවිරින් බාර ගැනීම තමයි ක්‍රමවේදේ. දරාගෙන කරගෙන යන එක තමයි ක්‍රමවේදේ. ඉතින් ඒක ටික ටික අපිට වර්ධනය කරගන්න පුළුවන් එකපාරට බැරි වුණත්.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්ස, ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි සභාවට අවස්ථාවක් ලබා දෙනවා. මොකද
ඔතන විනාඩි කිහිපයක් තියෙනවනේ නේ?
එහෙමයි. එහෙනම් සභාවේ කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් මේ වෙලාව ලබා ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අත උස්සලා ඒකම දැනුවත් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ වාගේ යපේ ස්වාමීන් වහන්සේ.
ප්‍රශ්න නැති එක හොඳ දෙයක්.
මම එහෙනම් ගුවන්සිට ආරාධනා කරන්නම්.
ප්‍රශ්නයක් තිබුණා කියන්නේ අවුලක් නේ. ප්‍රශ්න නැති වෙන්න ඕනේ කරගෙන යනකොට. හරි.
එහෙමයි ස්වාමීන්. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අද දවසේ දෙවනි භාගයේ වන ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන මේ ඔබ වහන්සේ නැවත වාරයක් දෙපා නැම ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනස චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු අනුත්තරං ඒතානි තීනි චක්කුනි අක්ඛානි පුරිසුත්තමෝ. මනස චක්කුස්ස උපාදෝ මග්ගෝ දිබ්බං චක්කුනෝ යතෝ ඥානං උදපාදී පඤ්ඤා චක්කු අනුත්තරං යස චක්කුස්ස පටිලහබහ සබ්බ දුක්ඛා පමුච්ඡති ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, ඇස් කියන දේවල් අපි සාමාන්‍යයෙන් බොහෝ අගය කරනවා. ඒකට හේතුව තමයි ඇස් දෙක නැති වුණොත් එහෙම කොච්චර වෙහෙස පීඩාවකට පත් වෙනවද කියලා කාට කාටත් නිකන් හැඟීමක් තියෙනවා. හැඟීමක් තියෙනවා. ඒක නිසාමද කොහෙද බොහෝ වටිනා දෙයක් පෙන්නුම් කරන්න කියන්නේ මොකද? ඇස් දෙක වගේ කියලා කියනවනේ. ඇස් දෙක වගේ කියලා කියනවා. එච්චරට වටිනවා. බැරි වෙලාවත් ඔය ප්‍රමුඛ ඉන්ද්‍රිය නැති වෙලා ගියොත් අන්න මොකද වෙන්නේ? ඒ තැනැත්තා බොහෝ වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. ඒ ඉන්ද්‍රිය මොට වුණොත් ඉතුරු ඉන්ද්‍රිය වලින් වැඩ කරගන්න පුළුවන් හැකියාව බොහෝ දුර්වලයි. මනුස්සයාට මේ මනුස්සයා කියන සතාට තියෙන ප්‍රමුඛතම ඉන්ද්‍රිය තමයි ඔය. ඒක තමයි ප්‍රමුඛ ඉන්ද්‍රිය. එතකොට ඒක නැති වුණාම අනිත් ඉන්ද්‍රිය ප්‍රබල වෙන බව හැබෑව කලින්ට වැඩිය. ප්‍රමුඛ වෙන බව හැබෑව කලින්ට වැඩිය. නමුත් මේ මේ මේක තමයි අපිට මේ ලෝකේ වැඩ කටයුතු කරගෙන යන්න ඒ අවශ්‍ය මූලික තොරතුරු ටික ලබා දෙන ප්‍රබල ඉන්ද්‍රිය. එතකොට ඒ S2 ගැන කිව්වහම S2 වගේ කිව්වහම බොහොම වටිනාකමක් දනවනවා. එතකොට අපි තුවත් ජාතියන් දෙයකට වගේ ඒක මොකද්ද කියලවත් ගීමක් නැහැ. මේ රූප පේනවා කියන්නේ මොකද්ද කියලවත් ජාතියන් දෙයට හැඟීමක් නැහැ. ඔය YouTube වීඩියෝ එකක් තියෙනවා අන්ධ කෙනෙක් ජාතියන් දෙයක. එයා පාට කියන සංකල්පය පෑදී කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අමුතු කතන්දරයක්. හැබැයි පාට කියන සංකල්පෙට ළඟද කියලා ඇහුවොත් ඒක ප්‍රශ්නයක්. කොච්චර කොහොම තර්කානුකූලව ඉදිරිපත් කරන්න ගියත් අර ඇස් නැති කෙනෙක්ට, නොදැක්ක කෙනෙක්ට අන්න මේ රූප කියන සංකල්පය, පාට කියන සංකල්පය දනවන්න අමාරුයි. ජාතියන් දෙයට අර වගේ කාලයක් පෙනිලා අඳුන කෙනෙක්ට නම් පරණ මතකේ හරි තියෙනවනේ. ජාතියන් දෙයට ඒක මොකද්ද කියලා දනවන්න අමාරුයි. අර පාගේ දාසක මොකද්ද ඔය වැඩසටහනක ඩොකියුමන්ටරි එක තියෙනවා. අන්ධයෙක් LSD අරගෙන රූප බලන්න, පාට බලන්න. LSD ගත්තාම පාට වෙයි, රූප වෙයි කියලා ඒක අරගෙන. ඉතින් ඔහොම තමයි. ඒ කොහොම ගත්තත් මේ ඉන්ද්‍රිය මට වුණොත්, මේ ඉන්ද්‍රිය නැති වුණොත් අන්න මොකද වෙන්නේ? අපිට මේ කියන සංකල්පය තේරුම් ගන්න අමාරුයි. එතකොට මෙන්න මේ අද දවසේ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම මේ ඇස් ගැන, මේ පෙනීම ගැන, මේ ඇස් ගැන තමයි කියන්නේ. මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සම්මත ඇස් වලින් එහාට යනවා. ලෝක සම්මත ඇසුත් මතක් කරලා එතනින් එහාට ගමන් කරනවා. ඉතින් මොකද්ද මේ ඇස් කතාව කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට මඟ පාදගන්නේ මෙන්න මේ විදියට. මොකද කියනවා, මහණෙනි ඇස් තුනකි. මේ ඇස් ජාති තුනක් තියෙනවා. මොනවද? මස ඇස, දිව ඇස, නුවණ ඇස. ඔන්න ඒ විදියට ඇස් ජාති තුනක් තියෙනවා කියලා බොහොම කෙටි දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. එහෙම කියලා කියනවා අර කියපු කතාවම ගාතාවකින් මෙන්න මේ විදියට අපි අර ඉදිරියෙන් තියාගත්ත විදියට ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ, මංස චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු අනුත්තරං ඒතානි තීනි චක්කුනි අක්ඛාසි පුරිසුත්තමෝ. මංස චක්කුස්ස උපාදෝ මග්ගෝ දිබ්බස්ස චක්කුනෝ යතෝ ඥානං උදපාදී පඤ්ඤා චක්කු අනුත්තරං යස්ස චක්කුස්ස පටිලාභං සබ්බ දුක්ඛා පමුච්චතිති. මේ ලෝක සම්මත ඇස් ගැනත් කියලා, ලෝක සම්මත ඇස් වලින් පටන් අරන් මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන දිහාවට යනකම් ඇස් පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. එතකොට මුලින්ම කියන්නේ මේ මස ඇස, ඒක හඳුන්වන්නේ මංස චක්කු කියලා. මංස චක්කු, මංස චක්කු කියන්නේ ඔය අපිට තියෙන සාමාන්‍ය ඇස් දෙක. ඒක තමයි මස ඇස. ඊට පස්සේ දිව ඇස, දිබ්බ චක්කු. ඊට පස්සේ නුවණ ඇස, පඤ්ඤා චක්කු. මෙන්න මේ විදිහට ඇස් ජාති තුනක් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ඒවැ නිකන් පැහැදිලි කිරීම තව ටිකක් විස්තර සහිතව කියනවා. ඒතානි තීනි චක්කූනි අකාශි පුරිසුත්තමෝ. මේ පුරිසුත්තමයන් වහන්සේ විසින්, භාග්‍යතුන් වහන්සේ විසින් මෙන්න මේ ආකාර ඇස් තුනක් වදාලා තියෙනවා. මේ ආකාර ඇස් තුනක් ප්‍රකාශ කරලා තියෙන මොනවද? මංස චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු නැමැති මේ ඇස් තුනක් මේ බුදුරජාණන් වහන්සේ විසින්, භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා කියලා තමයි මුලින් කියන්නේ. එහෙම කියලා කියනවා, මංස චක්කුස්ස උපාදෝ. මෙන්න මේ මස ඇස, මස ඇසට මුල් වෙන්නේ මොකද්ද? මස ඇසට මුල් වෙන්නේ මේ ඉපදීම. උපන්නහම ඔන්න ඇස් ලැබෙනවා, මස ඇස ලැබෙනවා. එතකොට සාමාන්‍ය පොඩි දරුවෙක් උපදිනකොට එයාගේ ඇස් දෙක පෙනීම යම් කිසි විදියක පොඩ්ඩක් දුර්වලයි. දුර්වලයි. නමුත් ඔන්න මාස කීපයක් යනකොට මේ ඇස් දෙක පෙනීමේ උපරිම තත්ත්වයට ලං වෙනවා. කන් දෙක එහෙම නෙමෙයි. පොඩි කෙනෙක් උපදිනකොට කන් දෙක හොඳටම ඇහෙන්නේ උපදින වෙලාවේ තමයි. උපදුන ගමන් ඇහෙනවා හොඳටම. ජීවත් වෙනවා කියන්නේ කන් දෙක ඩැමේජ් වෙන එක තමයි. හැබැයි ඇස් දෙක එහෙම නෙමෙයි. ඇස් දෙක පොඩ්ඩක් කල් අරගෙන අර ලෙන්සස් සුද්ද කල්ලා ඇජස් කල්ලා ෆෝකස් කල්ලා අරගෙන දුන්නහම ඔන්න හොඳම පෙනීම මේ මාස කීපයක් තුළ අන්න මතු වෙලා එනවා. එතන මේ උපතින් තමයි ඉපදීමෙන් තමයි මේ මාංස ඇස ලැබෙන්නේ, මාංස චක්කු කියන අපි මේ අඳුනන ඇස් ලැබෙන්නේ එතනින්. ඒක බොහොම පැහැදිලි. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් නවතින්නේ නෑ. මස ඇස ගැන කියලා ඊළඟ දිව ඇසක් ගැන කියනවා. දිව ඇසට මුල් වෙන කරුණ කියනවා ඊට පස්සේ. දිව ඇසට මුල් වෙන්නේ මොකද්ද? උපාය, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක්. ප්‍රතිපදාවක් තමයි දිව ඇසට මුල් වෙන දේ කියලා අන්න ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා කියන්නේ අපි හිතමු භාවනාවක් පුහුණුවක් කරගෙන යනකොට මේ තැනැත්තට ඔන්න කලින්ට වැඩිය දේවල් වෙනස් විදියක පෙනීමක් මතුවලා එනවා. වෙනස් විදියක ආකාරයකින් මේ දේවල් දැන හඳුනගන්න පුළුවන් වෙනවා. අන්න ඒ ස්වභාවය, ඒ ඇස හඳුන්වනවා දිව ඇස කියලා. එතකොට ඒක පෙන්වන්නේ ප්‍රතිපදාවක්, පුහුණුවක් හරහා තමයි මේක මතුවලා එන්නේ. ඊට පස්සේ අන්න අන්තිමට පඤ්ඤා චක්කු නුවණැස. අන්න නුවණැසට දෙන අදහස මොකද්ද? යම් කලෙක නුවණැස පහළ වීද යතෝ ඥානං උදපාදී. යම් කලෙක නුවණැස පහළ වීද අන්න ඒ කලෙක ඒ නුවණැස ලැබීමෙන් මේ සසර දුකින් මේ තැනැත්තා මිදෙනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට මේ නුවණැස කතාවේදී අර දිබ්බ චක්කු ගැන කියනකොට කිව්වා ප්‍රතිපදාව තමයි ඒකට හේතු වෙන්නේ කියලා. නුවණැස ගැන කියනකොට කියන්නේ මොකද්ද? ප්‍රතිපදාව පරිපූර්ණ වීමක්. ප්‍රතිපදාව පරිපූර්ණ වීමක් තුලින් තමයි අන නුවණැස පහළ වෙන්නේ. එතකොට එකක් උපතින් ලැබෙද්දි දෙකක් ප්‍රතිපදාව හරහා ලැබෙනවා. දෙවැනි එක ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්ට, තුන්වැනි එක ප්‍රතිපදාව සම්පූර්ණ වුණ කෙනෙක්ට. එතකොට තුන්වැනි ඇස විදිහට පෙන්නන ඇස නුවණැස පඤ්ඤා චක්ඛු කියන දේ පෙන්නකොට ඒකේ පෙන්නන්නේ අන්න මේ යම් කිසි අවස්ථාවක උපදිනවද, ඒකට හේතු වෙන්නේ මොකද්ද, මුල් වෙන්නේ මොකද්ද කියන එක කෙලින් ප්‍රකාශ වෙන්නේ නැහැ එතෙන්දී. ප්‍රකාශ නොවෙන්නේ හේතුවම තමයි අර පුහුණුවත් අත්හැරිය දවසට, පුහුණුවෙත් කෙලවරකට පැමිණි දවසට තමයි මේ පඤ්ඤා ඇස පහළ වෙන්නේ. එහෙම නැත්නම් කොහොමද ඇහෙන් ඇහ දකින්නේ කියන ප්‍රශ්නේ එන්නේ. ඇහෙන් ඇහ දැක්කා වෙන්නේ කොහොමද? ඇහෙන් ඇහ දකින්න බෑ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මේ පඤ්ඤා චක්කු කියන එක පහළ වෙන්න නම් මේ මනස ඉක්මෝල යන්න ඕනේ. මනසේ කරන ප්‍රතිපදාවකින් කොහොමද මනස ඉක්මෝල යන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සඳහා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මම මේ පෙන්නන මේ ප්‍රතිපදාවත් සංස්කාරයක් කියන්නේ ඒකත් මේ මනස තුල තමයි වඩන්නේ. මනස තුල වඩන එකකින් කොහොමද මනසෙන් පිටපයින්නේ, මනසික් මෝල යන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා නේද? එතකොට සංස්කරණයකින් කොහොමද සංස්කාරික් මෝල යන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා නේද? එතකොට ඇහැකින් කොහොමද ඇහ දකින්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා නේ. අන්න ඒක නිසාම තමයි මේකේ මේ කෙලින් පෙන්වන්නේ නැහැ මේක හේතුයෙන් ඥානෙ උපදිනවා කියලා. එහෙම නැත්නම් පඤ්ඤා චක්කු උපදිනවා කියලා. ඒ වෙනුවට පෙන්වන්නේ මොකද්ද? අන්න ප්‍රතිපදාවක අවසන් වීම. එහෙම නැත්නම් මේ දුකෙහි කෙලවර වීම නිසා මෙන්න, එහෙම නැත්නම් ඒ தත්ත්වේ ලංවීම නිසා මෙන්න පඤ්ඤා ඇහැ නැත්නම් මේ නුවණැස ඉපදිනවා කියලා. එතකොට ඒක අර සංස්කරණයක් තුලින් කොහොමද සංස්කාරික මෝල යන්නේ කියන විමසීම. ඕක ගැන කියනකොට අර කෝට් එකක් විදිහට සඳහන් වෙනවා. මේ නිවන කියන්නේ අනතුරක්, හදිසි අනතුරක්. ප්‍රතිපදාව කියන්නේ අපි අනතුරු සහගතව යදෙනවා, ඉන්නවා. නිවන කියන්නේ හදිස්සි අනතුරක්, ප්‍රතිපදාව කියන්නේ අපි අනතුරු සහගතව ඉන්නවා. හදිස්සි අනතුරක් හිතලා කරගන්න අමාරුයි. බොරුවට ඇක්සිඩන්ට් වෙන කට්ටිය ඉන්නේ. අනේ බලා ඉන්න කට්ටියටත් තේරෙනවා, එයාටත් තේරෙනවා මම මේ බොරුවට ඇක්සිඩන්ට් උනේ කියලා. එහෙම ඒවා තියෙනවනේ නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙ වෙනුවට ප්‍රතිපදාව කියන්නේ අනතුරු සහගතව විසීමක්. ඒක හැබෑව. නමුත් අනතුර වෙන්නේ කොයි වෙලාවේද කියලා කියන්න බෑ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ අනතුර වුණහම මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රඥා ඇස ඉපදුනා. ඊට පස්සේ කියනවා යස්ස චක්කුස්ව පටිලාභහ සබ්බ දුක්ඛා පමුච්ඡති इति. මෙන්න මේ විදිහේ ඇස් ලැබීම තුලින් අන සියලු දුක දුකින් මිදෙනවා. එහෙම පැහැදිලි කරනවා. ඊට පස්සේ මේ ගාථාවේ තව පෙනෙන වටිනා දෙයක් තමයි අන මේ පඤ්ඤා චක්කු අනුත්තරං. මෙන්න මේ ඇස් වලින් මේ ඊටාම උතුම් වෙන්නේ මොකද්ද? අනුත්තර වෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රඥා ඇස. මොකද ඒක ලැබීමත් සමගම අන්න අර යම් කිසි විදියක දුකෙහි කෙලවර වීමක් සිද්ධ වුණා. ඒක නිසාම අර මස් ඇසින් වුණත් යම් කිසි ලැබෙන ප්‍රතිලාභයක් තියෙන බව හැබෑව. ඇස් දෙක අන්ධ කෙනෙක් ඇස් ලැබුණොත් එයාට කොච්චර පහසුවක් එනවද? ඒක හැබෑව. ඊළඟට අපි හිතමු ප්‍රතිපදාවේ දෙන කෙනෙක්ට දිවැස පහළ වෙනවා නම්, දිවස පහළ වුණොත් දිවස ලැබීම තුලින් අන තවත් තම තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඒ පෙනීම වැඩි දියුණු වුණා වගේනේ. ඊට පස්සේ අන නුවණැස පහළ වුණොත් මේ තියෙන ප්‍රශ්න සියල්ලම විසඳිලා ගියා. එතකොට නුවණැස අග්‍ර වෙන්නේ ඇයි? නුවණැස මේ උතුම් අනුත්තර විදිහට පෙන්වන්නේ ඇයි කියලා කියන එක පැහැදිලි. දොර මෙන්න මේ විදිහේ ඇස් තුනක් ගැන කතා කරලා ඇස් තුනක් ගැන පැහැදිලි කිරීමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට එහෙම යන දේශනාවක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන යම් කිසි විදිහක මේ ප්‍රඥා ඇස ගැන කතා කරනකොට මේ ප්‍රතිපදාවක් අවසන් වීම තුලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. අර විදියට දිවස ගැන කතා කරනකොට අන්න ප්‍රතිපදාවක යෙදෙන තැනැත්තෙක් උපායක් මගින් තමයි ඒක ලබා ගන්න. සහායක් ප්‍රතිපදාවක් මගින්. නමුත් අර මසැස ගත්තොත් මසැස කියන එක මේ කාට කාටත් ඔය ලෝකේ ලෝකවාසී මිනිස්සුන්ට තියෙන දෙයක්. එතකොට මෙන්න මේ කොටස් තුනට අනුව මෙන්න මේ ඇස් තුනට අනුව මේ ඉන්න පුද්ගලයොත් මේ මිනිස්සුත් මේ ලෝකයාත් බෙදලා පෙන්නුම් කරනවා. එතකොට අපි හිතමු අර මස ඇස විතරක් තියෙන කෙනෙක්. එයාට තියෙන්නේ මාංශ චක්සුසේ විතරයි. හරි. එතකොට එයාව අඳුන්නන්නේ කොහොමද? මේ පෘථග්ජන කෙනෙක් විදිහට. ඊට පස්සේ අපි හිතුවොත් දිවැස නුවණැස ගැන කතා කරනකොට එයාගේ වෙනස මොකද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඕක පිළිබඳ පැහැදිලි කරනකොට මෙන්න මේ පුද්ගලයෝ නිකන් කොටස් තුනක් වගේ පෙන්නලා, එහෙම නැත්නම් මේ තුන් ආකාරයකට වගේ පෙන්නලා පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම සූත්‍ර දේශනාවේ නමත් පටිපන්න සූත්‍රය. පිළිපන්. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච පලේටිතා කියලා කියන්නේ මේ පිළිපන් ප්‍රතිපදාවට බැසගත් හතර දෙනෙක් ඉන්නෝ. ඵලයේ පිහිටි ප්‍රතිපදාව සම්පූර්ණ කරපු හතර දෙනෙක් ඉන්නෝ. තොට මාර්ගස්ත පලස්ස කියන කතාව නෙමේ මා ඒකත් එක්ක පටලෝ ගන්න එපා. ඒ වෙනුවට අර අෂ්ටාර්ය පුද්ගලයෝ කියනකොට ඒ කට්ටිය ගැන කියන්නේ පටිපන්නන කියන නමින් කියන්නේ. හතර දෙනෙක් පටිපන්න පිළිපන්. හතර දෙනෙක් සාක්ෂාත් කරගත්ත ඵලයේ පිහිටි කට්ටිය විදිහට පෙන්නුම් කරනවා. එතන මෙන්න මේ හතර දෙනා ගැන කියනකොට ඒ දෙන්නෙත් මේ පටිපන්න කියන නම. එතන මේ පටිපන්න කියන සූත්‍රයකින් තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය? දැන් ඔය අපි දන්න ඉන්ද්‍රිය ගැන නෙමෙයි. මේ ශාසනයට අනුව ඉන්ද්‍රිය පහක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද්ද කියනවා? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ආකාර ඉන්ද්‍රිය පහක් මේ ශාසනයේ හික්මෙන්නෙට තියෙනවා. සද්ධාවක්, වීරියක්, සිහියක්, සමාධියක්, ප්‍රඥාවක්. තම තමන්ගේ මට්ටමින් වඩාගෙන තියෙනවා. එතකොට එහෙම කියලා කියනවා මේ ඉන්ද්‍රිය පහ මුළු මොනින්ම සම්පූර්ණනම් පිරිපුන්නම් ඒතනත්ත වඳුන්නනවා අරහතෙක් කියලා. මේ වඳුන්නන්න හේතුව මොකද්ද? අර ඉන්ද්‍රිය පහ සම්පූර්ණයි පිරිපුන්. නැන් එතකොට යා අරහතෙක්. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් ඉන්නවද මේ ඉන්ද්‍රිය පහ නැත්තටම නැද්ද යා ළඟ? ඇත්තේම නැද්ද? අන්න ඒ පුද්ගලයා වඳුන්නනවා පෘථග්ජන කියලා. එතකොට එහෙනම් අර පෘථග්ජනයාට තියෙන්නේ අර මස් ඇස විතරයි. මේ අනිත් ඇස් දෙක පහළ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? මෙන්න මේ සාසනානුලෝමී ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහ ගැන තමයි කියන්නේ. මේ ඉන්ද්‍රිය පහේ ප්‍රතිඵලයක් විදිහට අන දිවැස, නුවණැස කියන ඉතුරු ඇස් පහළ වෙන්න පුළුවන් කියන අදහස තමයි මෙතන භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට අන්න අන්ත දෙක පෙන්නවා. මේ ඉන්ද්‍රිය පහ පිරිපුන්නම් මුළුමනින්ම සම්පූර්ණනම් එයාව රහතෙක් විදිහට හඳුන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නැත්තරම නැත්තං ඇත්තෙම නැත්තා අන්න එයාව ප්‍රත්‍යඥයෙක් විදිහට හඳුන්වනවා. ඔහොම කියලා ඔය කෙරවලවල් දෙකේ තිත් දෙක තියලා නැත්තං අරාන්තේ මේ අන්තේ මෙන්න පහලන්තේ මෙන්න ඉහලන්තේ කියලා පෙන්නුම් කළා. ඊට පස්සේ අන්න අර අතරමැද කට්ටිය ගැන කියාගෙන යනවා. වෙන රහතෙක්ට කලින් මොකක්ද දෙන්නේ? රහත් මගට පිළිපන් කෙනෙක්. එයා තුළ මොකද්ද තියෙන ස්වභාවය? අර කලින්ට වැඩිය රහතෙක්ට වැඩිය මෙයා තුළ මේ ඉන්ද්‍රියන් දුර්වලයි කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අනාගාමි කෙනෙක් ගත්තොත් එයා තුළ ඊටත් වැඩිය මේ ඉන්ද්‍රියන් දුර්වලයි. ඊළඟට අනාගාමි මාර්ගයට පිළිවන් කෙනෙක් ගත්තොත් එයා තුළ ඊටත් වැඩිය මේ ඉන්ද්‍රියන් දුර්වලයි. කී කී ඔන්න ඔහොම අර පිරිපුන් භවෙන් පටන් අරන් පහළට 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 අරගෙන යන එක තමයි කරන්නේ. එතකොට අපි හිතමු මේ පෘථග්ජනයාට කලින් පෘථග්ජනයාට ළඟටම ඉන්න මේ සාසනානුලෝමී කෙනාගේ නම මොකද්ද? එයාට කියන්නේ සෝවාන් මාර්ගයට පිළිපන් කියලා. සෝවාන් මාර්ගයට පිළිපන්. එතකොට එයා තමයි මේ ඉන්ද්‍රිය පහ තියනවා හැබැයි දුර්වලම කෙනා. අර විදියට රහතන් වහන්සේ කෙනෙක් ගිනම් පරිපුන් පිරිපුන් අර විදියට සම්පූර්ණයි මුළුමනින්ම. මේ සෝවාන් මාර්ගයට පිළිපන් කියන කෙනාගේ මේ ඉන්ද්‍රිය පහ තියනවා හැබැයි දුර්වලයි. හරි, එතකොට දැන් අපි හිතමු දැන් මේ ශාසනේ ඔන්න ඔය ඔය සෝවාන් මාර්ගයට පිළිපන් කියන තැන ඉර ඇඳෙන්නේ කොහෙද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන්ද මේ ඉර ඇඳෙන්නේ? කොහමද යාව අඳුරගන්නේ? කොතනින්ද ඉර ඇඳෙන්නේ කියලා අන්න අහනවා. මෙන්න මේ ඥාණයෙන් එළියට ගියාම, මේ ඥාණයෙන් එහාට ගියාම භාවනා නියෝගී කෙනෙක් මෙන්න මේ මට්ටම ලබනවා කියන අදහස තමයි ඉන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාවට අනුව භාග්‍යතුන් වහන්සේ පෘථග්ජනය වඳුන්නන්නේ කොහොමද? එයා ළඟ මේ ඉන්ද්‍රියන් නැත්තේම නැහැ. පෘථග්ජනය ගාවට ඊළඟට ඉන්නේ කවුද? අර විදියට සෝවාන් මාර්ගයට පිළිපන්. එතකොට එයා ගාව ඉන්ද්‍රියන් තියනවා දුර්වලයි. එතකොට අපි අපි ගත්තොත් අපි මේ සති කීපයක් හරි මාස කීපයක් හරි අවුරුදු කීපයක් හරි එහෙම නැත්නම් අපි හිතමු අවුරුදු මොනවද අවුරුදු ගාවර තියෙන එකත් මතක නැතුව ගියා අවුරුදු 20ක් 30ක් හරි අර විදියට මේක කරලා තියෙනවනේ කරලා තියෙනවා. එතකොට කරලා තිබ්බහම අර සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය යම් යම් පමණකට අපි ළඟ තියෙනවා ඒක වැඩිලා තියෙනවා. එක එක්කෙනා ගාව සමහර ඉන්ද්‍රියන් ප්‍රබලයි. සමහරු ගාව සද්ධාව ප්‍රබලයි. සද්ධාවෙන් කටයුතු කරන ඉන්ද්‍රිය ප්‍රබලයි. තව කෙනෙක් කියන වීරිය තමයි. මේ ගිහි ජීවිතවලත් මම මේ වීරියෙන් තමයි මම මේ වැඩ කරේ කියලා. ඒ වීරියෙන් වැඩ කටයුතු කරන කට්ටිය ඉන්නවා. පැයක් සක්මන් කරනවා කියලා අදිස්ථානයක් ගත්තොත් පැය හරියට සක්මන් කරනවා. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ওই විදිහට විවිධ ඉන්ද්‍රිය ප්‍රබල පුද්ගලයෝ ඉන්නවා. නමුත් මේ අපි කවුරු කවුරු වුණත් යම් කිසි විදියක මේ විදියට ධර්මය අහලා යම් ආකාරයක ඉක්මිලා ප්‍රතිපදාවක් මේ විදියට වැඩි වීම තුළ යම් යම් පමණට අපි අපේ පමණට මේ ඉන්ද්‍රිය පහේ යම් කිසි ආකාරයක වර්ධනයක් ඇති බවක් අපි හදාගෙන තියෙනවා. එතකොට අර නැති බව කෙනෙක් තමයි පෘතග්ජනෙක් විදියට පෙන්වන්නේ. සම්පූර්ණ මේ ඉන්ද්‍රියන් නැත්නම් මෙයා පෘතග්ජනෙක් මේ කලඟ ඇත්තෙම නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. එතකොට එහෙනම් ඊළඟට ඉන්න පුද්ගලයා අර සෝවන් මගට පිළිපන් කියලා කිව්වහම එන්න මේ බුද්ධ වචනේ ඇසු පමණින් මේ ප්‍රතිපදාවකට බැසගත්ත පමණින් අන්න මොකද වෙන්නේ මේ ඉන්ද්‍රියන්ගේ යම් ආකාරයක සේයාවක් ඡායාවක් හරි මතුවෙලා එනවා. සද්ධාව මතුවෙන්නේ කොහොමද? අන්න මේ බුදුන්ගේ වචනේ ඇහුවා. එහෙනම් ඒකට අනුව යම් කිසි විදියක මේ වීරයක් සති සමාධි ප්‍රඥාවක් ක්‍රමානුකූලව පුහුණුවක් කරහා ප්‍රතිපදාවක් කරහා ටිකෙන් ටික වර්ධනය වෙන බව හැබෑව. නමුත් මේක අර නිකන් ගැබ හටගත්තා වගේ අර මඩපැල්ලමක් ගැන කියනවනේ ගැබේ. මේ මඩපැල්ලමක් ගැන කියනවා මඩපැල්ලමක් වගේ මේ පරපෝෂිතෙක් මේ ගර්භාෂයකට පහළ වුණා. එහෙමනේ පරපෝෂිතෙක් තමයි ඉති. එහෙමෙක් පහළ වුණා. එහෙමෙක් පහළ වුණාම අන්න මඩපැල්ලම වගේ මේ දෙය ඇති වුණා. හරි ඒ වගේ මෙන්න මේ ඉන්ද්‍රියනොත් අර යම් කිසි විදියක නිකන් මඩපැල්ලමක් වගේ මේ ලාවට ඡායාවක් සේයාවක් වගේ ඇති වූ පමණින් මොකද්ද වෙන්නේ? අන්න පෘථග්ජනෙක් නෙමෙයි තවදුරටත් එයා. පෘථග්ජන නම් ඇත්තෙම නෑ කියන අදහසින් නේ කිව්වේ. එතකොට එහෙනම් යම් පමණකට තියෙනවා හැබැයි ගොඩක් දුර්වලයි. අන්න එතකොට මොකද වෙන්නේ? අර සෝවාන් මගට පිළිපන් කියන එක ගත්තහම මේ බුද්ධ වචනේ ඇසූ පමණින් මේ විදිහේ මේ සද්ධාාවක් යම් කිසි පමණක ඇති වුණු පමණින් අන්න ඒ අර්ථෙන් අරගන්න පුළුවනි. එහෙම නැත්නම් අපිට බෑ අරයට අර වගේ කෙනෙක්ට තමයි පුළුවන් මේ වගේ කෙනෙක්ට තමයි පුළුවන් කියලා අර විදියට කල්මරමර ඉන්නවා. නෑ එහෙම නෙමෙයි. මේ ශාසනේ මේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ බුද්ධ වචනේ ඇසුවාම මේ විදියට යම් කිසි ප්‍රතිපදාවකට බැසගත්තාම ඒතනත තවදුරටත් අර මාංශ ඇස විතරක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට අන්න එයා දැන් ඉන්නේ පුහුණුවක ප්‍රතිපදාවක. අන්න මේ පටිපන්න නැමැති නමින් තමයි මේ තැනත්තව හඳුනන්න පුළුවන්. පටිපන්න මොකටද? අදුම එකට අදුම ලංසුවට පටිපන්න. සෝවාන් මාර්ගයට පිළිපන්. කමක් නැහැ. කමක් නැහැ. ටිකෙන් ටික ක්‍රමානුකූලව මේක කරගෙන යනකොට අන්න ඒ මගේ ටික 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 ඉදිරියට යවෙනවා. නමුත් නැවත නැවත මෙන්න මේ දේශනාවට අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් පැහැදිලි වෙන දේ තමයි මේක මේ සම්පූර්ණ නැත්තම් පෘතග්ජනයා. තියනවා නම් යම් පමණකට දුර්වලව හරි එයා අර අනිත් කට්ටියට තමයි අදාළ වෙන්නේ. අනිත් කට්ටියට තමයි අහු වෙන්නේ. හැබැයි ඒක බොහොම දුර්වල වෙන්න පුළුවන්. නමුත් ඒක වඩා ගත යුතුයි. පාර පටන් ගත්ත තැනම වෙන්න පුළුවන්. හිටගෙන ඉන්නවා කමක් නැහැ. ටිකක් පියවරක් දෙකක් තුනක් හතරක් ඉදිරියට යන්න ඒකත් අපිට උනන්දුවක් උපකාරයක් වෙන්න පුළුවනි. කෙසේ නමුත් ඔන්න ඔය කී අදහසින් පෙනනවා මෙන්න මේ ඉන්ද්‍රිය පහක් කියන අදහසින් පෙනනවා මෙන්න මේ ඉන්ද්‍රිය පහ පරිපූර්ණ වීමෙන් කෙනෙක් තුළ අන්න නුවණැස පහළ වෙනවා. ඒ අතරමැග යන ප්‍රතිපදාවේදී දිවැස පහළ වෙනවා කියලා මෙන්න මේ විදිහට මේ අනිත් ඇස් දෙක මේ ලෝකවාසි කෙනෙක් නොදන්නා ඇස් තමයි මේවා. ලෝකවාසි කෙනෙක් නොදන්නා ඇස් ලෝකවාසි කෙනෙක් නොදන්නා ඇස් දෙකක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ අපිට යම් කිසි මතක් කිරීමක් පැහැදිලි කිරීමක් ඔන්න ලං කරලා දෙනවා. ඉතින් ඒ පැහැදිලි කිරීමත් එක්ක ඒ මතක් කිරීමත් එක්ක මෙන්න මේ අනිත්‍යසුත් මේ ලැබුණොත් ලං කරගත්තොත් මේ විදිහේ ප්‍රතිපදාවක ඉඳියොත් අන්න පහසු වෙයි තව තව වැඩ කටයුතු කරගෙන යන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ඇස් ගැන කියනකොට අන්ධයෙක් නැත්නම් අන්ධකාරයක වැඩ කරන කෙනෙක් එයාගේ ස්වභාවය මොකද්ද? එයාගේ ස්වභාවය තමයි අර අන්ධකාරය නිසාම එහෙම මේ ගිහිල්ලා පැටලෙනවා. දැන් රාත්‍රියකේම ඔය කොහේ හරි එහෙම යන්න ගියොත් ගේ ඇතුලේ වුණත් කාමරය ඇතුලේ වුණත් මොනවා හරි පෙරලගෙන පැටලිලා තමයි යන්න වෙන්නේ. මොකද ඒ යන්න වෙන්නේ හේතුව අන්න අර අන්ධකාරය නිසා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් මේ ලෝකේ මේ මස ඇස අපිට මේ ඇවිදින්න මේ පැටලිලි නැතුව යන්න පෙරලගන්නේ නැතුව යන්න උදව් වෙන බව හැබැයි ඒක කයේ ගමන විතරයි. මේ කයේ මාංශ චක්ෂුෂය ගැනනේ මේ කියන්නේ. එතකොට අර කය අවුලක් අඩුපාඩුවක් නැතුව පවත්ත ගන්න මේ මාස ඇස උදව් වෙනවා. නමුත් මේ නුවණැස දිවස මේ අනිත් ඇස් ගත්තොත් ඒවැ උපකාරය මොකද්ද? ඒවා මේ මනස පිළිබඳ මේ වෙනසක් පරිවර්තනයක් psychological blindness ඒක තමයි තියෙන්නේ. ඒ බ්ලයින්ඩ්නස් නිසා මොකද වෙන්නේ? ඒ බ්ලයින්ඩ්නස් උත් අර කලින් බ්ලයින්ඩ්නස් වගේම තමයි. ඇඟ එහෙම එහෙ ගමන් කරන්න අමාරුයි ඇස් නැපෙනකොට. මේ හිතත් එක්ක ගනුදෙනුව ඒ අන්ධකාරය තියෙනකොට මොකද වෙන්නේ? අන්න අපා පාරේ පැතිරෙයි ගන්ධස්සාරේ කියන්නේ. කාත් එක මොනවා කරන්න ගියත් ලෙඩක් තමයි තියෙන්නේ. ලෝකේ මොනවා සිද්ධ වුණත් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නැවත නැවත දුක් ගනිමින් වෙහෙස ගනිමින් පීඩා ගනිමින් ඉන්නවා. මොන දේ සිදු වුණත් මොන දේ දැක්කත් දකින්නේ වැරදියට තමයි. මේ කවුරු මොනවා කිව්වත් මට කිව්වා. කව මොනවා සිද්ධ වුණත් මට එරෙහිව තමයි මේක සිද්ධ වුණේ කියලා ඔන්න ඔය විදියට තියෙනවා. එතකොට මේ පළවෙනි ඇහෙන් මේ ඇඟ පහසුවෙන් එහෙම හසුරවන්න පුළුවන් වෙනවා වගේම දෙවැනි තුන්වෙනි ඇස්වලිනුත් මේ අපේ පැවැත්ම මේ ලෝකේ අපි වැඩ කටයුතු කරගෙන යනකොට මේ ගමන අඩු ඝර්ෂණයකින් අඩු අපහසුවකින් කරගන්න පුළුවන් හැකියාව තමයි මේ දියුණු වෙන්නේ. අන්නේ හැකියාවේ දියුණු වීමක් ගැන තමයි මේ කියන්නේ. එතකොට එහෙනම් තේරුම් ගත යුතු තමයි අන්ධකාරයේ කෙනෙක් වැඩ කටයුතු කරනකොට කොච්චර අපහසුද වෙහෙසද එළිය වැටුනහම කොච්චර වැඩ කටයුතු කරගෙන යන්න පහසුද විවේකද කියන වෙනස මතක් කරගන්න. ඒ වෙනස මතක් කරගත්තාම මේ ඇස්වල වෙනස අඳුන ගන්න පුළුවන්. ඊළඟ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල අරුණ උදා වෙන්නේ 5:30ට වගේ. 5:30ට වගේ. 5:25 තමයි උපරිම යන්නේ 5යි. 25ට ගිහිල්ලා දැන් ඔන්න 5ක් අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඔක සමහර වෙලාවට 6 විතර වෙනකන් යනවා. 6ට වගේ වෙනකන්. එතකොට ওই විදිහට 5:30ට ගත්තොත් අන්න ඉර උදා වෙන බවට යම් සලකුණක් පහළ වුණා. යම් පමණකට ආලෝකයක් ආවා. හැබැයි තාම සම්පූර්ණයෙන් අර බිමට එළිය වැටිලා නැහැ. ඔය අරුණ ගැන පැහැදිලි කරනවා. භික්ෂුන් වහන්සේලාට අරුණ කියන එක බොහොම වැදගත් අවස්ථාවක්නේ. අන්න ආහාරයක් ගන්නවා නම් අරගන්න පුළුවන් වෙන්නේ අරුණෙන් පස්සේ. ඊට පස්සේ සිවුරු සම්බන්ධ අමුතු අමුතු ශික්ෂාපද ටිකක් තියෙනවා. ඒවටත් අරුණ බලපානවා. ඊට පස්සේ දැන් ඔය වස් කාලේ, ඉස්සරහට වස් කාලේ සමාදන් වෙනකොට, වස් සමාදන් වෙනකොට, වස් අරුණ උදා වෙනකොට ඉන්නේ කොහෙද කියන එක බලපානවා. ඔන්න වගේ ඒවා නිසා මේ අරුණ කියන එක බොහොම වැදගත්. ඒතර මේ අරුණ අඳුන්නලා දෙනකොට කියන්නේ මොකද්ද? මේ අරුණ අහසේ යම්කිසි රත් පැහැවීමක්, මේ විදිහට මේ ඉර පායන බවට සලකුණු පහළ වීමක් වගේ එකක් තියෙන්නේ. හැබැයි තාමත් බිමට පොළවට එළිය වැටිලා නැහැ. පොළව තාම අන්ධකාරයි. ඒ වෙලාවට වේගයෙන් යන්න ගියොත් එහෙම ටෝච් එකක් එහෙම නැතුව ගියොත් කුණ කට්ටෙක් වගේ කහා ගන්න පුළුවනි. මොකද තාම හරියට එළිය වැටිලා නැහැ. කොළයක්ද නැත්නම් අර විදියට ඉතිලා ඉන්න කණ කට්ටෙක්ද කියලා හොයන්න බෑ. එච්චර එළිය වැටිලා නැහැ. එතකොට අපි හිතුවොත් දැන් ඔන්න ඔය අතරමැද අවස්ථාව අරගත්තොත් ඉර උදා වෙන බව හැබෑව. හැබැයි සම්පූර්ණ බිමට එළිය වැටිලා නැති අවස්ථාවක් අරගත්තොත් අන්න ඒ අවස්ථාව අර ආලෝකය පෙනීම යම් පමණකට පහළ වෙලා තියෙනවා. ඇස් යම් පමණකට පහළ වෙලා තියෙනවා. නමුත් සම්පූර්ණ පේන්නේ නැහැ. ඔන්න ඔය දිවස ගැන කියනකොටත් කියන්නේ ඔන්න ඔය අතරමැද අවස්ථාවක් වගේ. මෙයාට කලින්ට වැඩිය හොඳට පේනවා. සාමාන්‍ය මේ ලෝකවාසී මිනිස්සුන්ට වැඩිය හොඳට පේනවා. පේුණාට මොකද? තාමත් මේ නිවැරදි පෙනීම නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. තාමත් ඔය කුණ කට්ටෙක් වගේ කා ගන්න පුළුවන් ඔය පෙනීමට. අන්න ඒ වගේ දෙයක් හඹාගෙන ගියොත් එතනින් ප්‍රතිපදාව නතර කරගත්තොත් අන්නේ අවුල වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ පුහුණුව ප්‍රතිපදාව ගැන කියනකොට ඔන්න ඔය දිවෑස වගේ දේවල් තමයි අගය කරන්නේ. ඒක නම් කීකුණා නම් හරි හරි සෝප්නේ. අර විදියට සුපර්මෑන් වගේ මට වෙන වෙන ඒවා බලන්න පුළුවන්, අහන්න පුළුවන් කියලා. ওই විදියට ওই දිවස් දිවකන් ගැන හැම කතා කරනවා. ඒවා ගැන කියනකොට ඒක තමයි ලොකු කරගන්නේ. ඒක තමයි මැජික් එක විදියට මේ තැනැත්තා තෝරගන්නේ. ගොඩ දෙනෙක් ඕවා හඹාගෙන යන කට්ටිය ඉන්නවා. ඒවා හඹාගෙන යන කට්ටිය ඉන්නවා. නමුත් මොකද වෙන්නේ? මේකෙන් යම්කිසි පහසුවක් ලැබුණත් අර සාමාන්‍ය ලෝකවාසී කෙනෙක්ට වැඩිය අන්න මොකද වෙන්නේ, සමහර විට අර විදිහේ වෙන අනතුරකටපත් වෙන්න මේක හේතු වෙන්න පුළුවන්. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මේ අනුත්තර විදියට උතුම් විදියට පෙන්වන්නේ මොකද්ද? අන්න අර නුවණැස. නුවණැස පහළ වුණොත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙනවා. අන්න මහා පොළවට බිමට එළිය වැටුණා. යන පාරට එළිය වැටුණා. ඒ අනතුරක් කරගන්න හේතුවක් නැහැ. අන්න ඒ වෙනස, ඒ යථාර්ථය අපි බාර ගැනීම තමයි සාමාන්‍ය වටින්නේ. අර අතරමැද කෑල්ලක් විදිහට ප්‍රතිපදාවයි යම්කිසි අතුරුඵලයක් විදිහට දිවැස වගේ දෙයක් යම්කිසි පමණකට ටච් වෙගෙන යන්න පුළුවන්. ඒක හඹාගෙන නොගියත් යම් පමණකට ටච් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මේ ප්‍රතිපදාවේ ඉලක්කය. ඒවා ඉලක්ක කරගත්තොත් ඉතින් පිස්සු තමයි. ඒ ඉලක්ක කරගත්තොත් අර එකක් අතහැරලා වෙන පිස්සුවක් අල්ලගත්තා. ඒකත් පිස්සුවක්. පහුගිය දවසක මේ අවුරුදු ගානකට කලින් මේ ඉන්දියා එක්කෙනෙක් මේ පොඩි තියෙනවා, පොඩි ෂෝට් එකකුත් තියෙනවා. මේ කියනවා මේ ලොකු සාමීන් වහන්සේටම ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්ස රටද ලංකාවේද කියලා මට භාවනාවේදී පෙන්නනවා. දැන් මේ දවස්වල එහෙමනම් එයාට ප්ලේන් එකක් පේනවලු භාවනා කරනකොට ලොකු හාමුදුරුවෝ ගැන හිතුවාම මෙහි ඉන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ තාම රට දැන් ලබන සතිය වෙනකොට ප්ලේන් එකක් පේන්නේ නැහැ. මේ සතිය තමයි ප්ලේන් එක පේන අන්තිම සතිය. ලබන සිකුරාදා වෙනකොට ඒ ප්‍රශ්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් එහෙම කියනවා. ලොකු සයන්ස් හිටියම වට මුකුත් කියන්නේ නැහැ. හරි? ඒ ඔය පිස්සු අනම්මනම් වෙන වෙන පිස්සු තමයි හදාගෙන තියෙන්නේ. ඒක අගේ කරාට පස්සේ ඔය මොකක් හරි ප්ලේන් එකක් පේන්න පුළුවන් යනකොට ඒක වෙන කතාවක්. නමුත් ඒක ලොකු කරගත්තොත් මොකද වෙන්නේ? ඉතුරු ටික ඔක්කොම ප්‍රතික්ෂේප කළා. අර නුවණැස ප්‍රතික්ෂේප කළා. අර මොකද්දෝ මගදී හම්බෙච්ච එක එක්ක පැනලා ගියා වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. අපි ගොඩදෙනෙට වෙන අවුල ඕක තමයි. යනවා ලොකු ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන දෙන්නම් බැටේ කියලා මේක පිටිපස්සේ යනවා. හැබැයි මගදී කොහේ හරි පිස්සෙක් පියාට්ටෙක් අර මගේ කරුමෙට හරියන එකෙක් හම්බු වෙනවා. ඉතින් ඌත් එක්ක බදනේ දාගෙන ඌත් එක්ක පෙන් බැඳගෙන අර යන ගමන අමතක කරලා වෙන කොහෙදෝ පලා යනවා. හරි. අන්න ඉතින් එහෙම අවුලක් වියවුලක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය මේ විදියට භාවනාවක පුහුණුවක යෙදෙන පිරිසකට අපි මේ කරන පුහුණුව කෙලින්ම මේ දිවස වගේ දෙයක් ඉලක්කගත කරලා කරන පුහුණුවක් නොවුනත් මේක යනකොටත් යම් යම් විදියට ඔය අරහෙන් මෙහෙන් යන ප්ලේන් එකක් වගේ පේන්න පුළුවන්. එහෙම එකක් පේන්න පුළුවන්. පෙවුනට ගණන් ගන්න එපා කියන එක තමයි මම මේ කියන්නේ. උඹ පේනවා නම් පෙනිච්චාවේ නැත්තම් නොපෙනී ඉන්දියාවේ මේ වැඩේ දිගට යදිලා ඉන්නවා. වැඩේ දිගට යදිලා ඉන්නවා. නැත්තම් මොකද වෙන්නේ? ඔයගේ එකක් අහුවෙච්ච ගමන් ඒකේ රස වැටුනොත් එහෙම අර ඔක්කොම අතහැරලා දමලා ගහලා අරක පිටිපස්සේ යනවා. නෑ ඒකත් අපි පොඩ්ඩක් නිකන් ඒකේ තියෙන වටිනාකමත් පොඩ්ඩක් පාගලා වගේ අර පයින් පාගලා වගේ තමයි අරගන්නේ. එහෙම ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට වටිනාකමක් දුන්නොත් එතන අර ඔපචුනිටි කොස්ට් එකක් තියෙන්න පුළුවන්. තාමත් ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඒ ආයෝජනයේ නියම බරතැවීම කළ යුතුයි. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතිපදාවක යනකොට මේ සිහිය පුරුදු කරන ඔය භාවනා කරන්න යන කට්ටියට තමයි ඔය ගොඩක් වෙලාවට අවුල තියෙන්නේ. අපි හිතමු සිහිය පුරුදු කරනවා කියලා. සිහිය පුරුදු කරනවා, සිහියෙන් ඇවිදිනවා, සිහියෙන් වාඩි වෙලා ඉන්නවා, සිහියෙන් එදිනෙදා වැඩ කටයුතු කරනවා කියුවාම ඒ කට්ටියට ඔච්චර ලොකු බාධාවක් විදියට ওই දෙවැනි කරුණ ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි නොවෙනවාත් නෙමෙයි. නොවෙනවාත් නෙමෙයි. අර විදියට නිකන් ප්ලේන් එකක් වගේ පේන්න පුළුවන්. ප්ලේන් එක මේක තමයි මේ ප්ලේන් එකෙන් කිව්වේ කියලා මොකක් හරි හදාගන්නත් පුළුවන්. හදාගන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් තව ටිකක් බුලම් පුම්බ ගත්තාම ඔන්නම් බිස්නස් එකක් කරගන්නත් පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මේ සාසනේ අගය කරන දේ. ඒක නිසා අනේ නැවත නැවත මෙන්න මේ පඤ්ඤා චක්කු අනුත්තරං මෙන්න මේ ප්‍රඥා ඇස මේ නුවණ ඇස මේක තමයි උතුම් කියලා භාග්‍යතුන් වහන්සේ අපිට නිකන් මතක් කරනවා. මතක් කරනවා. ඉතුරු ඒවා ඔක්කොම ඊට වැඩිය පහළයි. ඊට වැඩිය පහළයි. ඒ පහළ බව දැනගෙන වැඩ කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර කොහේ හරි ගිහිල්ලා අතරමැද වලක වැටෙන්න පුළුවන්. ඔය මොන මොකා ආවත් මොන දේ ආවත් මං කියන්නේ ප්‍රතිපදාවක් හරියට අඳුනනවා නම් ප්‍රතිපදාවක් හරියට දන්නවා නම් ඔය කොයි දේ වුණත් මොකා වුණත් එච්චර ලොකුවට ගරු සත්කාර දීලා බෙර ගාලා පාවැඩෙලලා රෙඩ් කාපට් එලලා පිළිගන්න හේතුවක් අපිට නැහැ. මොකද හේතුව? අන්න ප්‍රායෝගිකව මම මේකේ හෙදිලා ඉන්නවා. අය තව කොහෙන් හරි අගංගහරු ලෝකෙන් ඇවිල්ලා කියන්න වෙන ඕනේ නැහැ වෙන කවුරුත්. වෙන කවුරුත් කියන්න ඕනේ නැහැ. මොකද හේතුව? මම මේ ඊයේදිලා ඉන්නේ. අපි මේ වැඩේ ඉන්නේ. මේ ඉස්සර ඔය රැකියාව කරන කාලේ ඒ ෆැක්ටරි අපි ඉතින් හැමදාම 24/7 අපි තමයි ෆැක්ටරි ඉන්නේ. එතකොට ඔඩිට් කරන්න කියලා ඔන්න පොරවල් එනවා පැරිෂුට් කාර්යෝ. ඇවිල්ලා කොහෙන් හරි එක්ක වෙන රටකින් වෙන කම්පැනියකින් එහෙම නැත්නම් එඩිටින් ඔඩිටින් කම්පැනියකින් ඇවිල්ලා ඒගොල්ලෝ මේ වරුවකට දවසකට ඇවිල්ලා අර අරකේ අඩුපාඩු හොයන්න යනවා. මොන ඔහොම හෙව්වත් හොයන්න බෑ. බැරි වෙන්න හේතුව තමයි ඔය ડોකියුමන්ට් එකක් නැහැ, මේක පුරවලා නැහැ, ඒ වගේ එකක් හොයාගන්න පුළුවන්. නමුත් ඔය නියම හොර වැඩ අල්ලන්න බෑ එකක්වත්. නියම හොර වැඩ අල්ලන්න බැරි වෙන්න හේතුව තමයි අරක ඉන්නේ මේකේ පදිංචි වෙලානේ. ඌ දන්නවා ඈත තියාම කොහොමද වැඩේ යන්නේ කියලා. මේ කොහෙන්ද ඇවිල්ලා පැරෂුට් කාරයෙක් මේකට බැඳගත්තයි කියලා ඌට මේක අල්ලන්න බෑ මේක පාට. ඒක නිසා ඔය කවුරු මොනව ඇවිල්ලා කිව්වත් නිකන් ගණන් ගන්න හොඳ නැහැ අප්පා. ගණන් ගන්න හොඳ නැති වෙන්නේ හේතුව තමයි. මොකද්ද? අපි මේ 24/7 මේකේ බහලා ඉන්නේ. ඈ ඊට වැඩි කවුද ඉන්නේ මේකේ එහෙම කියන්නේ. ප්‍රතිපදාවේ යෙදෙනවා නම්, තමන් පුහුණු කරනවා නම් ඒක තමයි ඉදිරියෙන් තියාගත යුත්තේ. එහෙම නැතුව මේ අරයා කිව්වා, මෙයා කිව්වා කියලා ඔය කිව්වේව ගණන් ගන්න හොඳ නැහැ. මයින්ඩ්ෆුල්නස් කෝසස් වල එහෙම තියෙන ඒවා පොඩ්ඩක් කියවලා බැලුවොත් එහෙම අයියෝ දිවිනා ගන්න හිතෙනවා. ඉතින් ඒගොල්ලන්ට තේරෙන විදිහට නේ කියන්නේ. ඒක ලොකු කරගෙන උඹ වරද්ද ගත්තොත් අන්න ඒක උඹේ වැරද්ද. ඈ ඒගොල්ලෝ ඕන දෙයක් කියයි. ඒක අදාළ නැහැ. අදාළ නැහැ ඒගොල්ලන්ට තේරෙන විදිහට කියයි. කමන්නේ උඹලා ඕන එකක් කරගනින්නලා. ඕක ඕනනම් හම්බ කරගෙන කාපල්ලා. ලේ බඩ ඵලයල්ලා අපිට කරන් දෙයක් නැහැ. හැබැයි මේ ප්‍රතිපදාවේ එදිලා වැහැලා ඉන්න කට්ටියට ඔය එංගලන්තෙන් කට්ටිය ඇවිල්ලා සිහි අඳුනලා දෙන්න ඕනේද? එහෙම නැත්නම් ඇමරිකාවෙන් ඔක්ස්ෆර්ඩ් එකෙන් ඇවිල්ලා අඳුනලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ තියෙන වෙනම ඩිපාර්ට්මන්ට් එකකුත්. ඒගොල්ලෝ අඳුනලා දෙන්න ඕනේද? එහෙම එකක් නැහැ. මං කියන්නේ සක්‍ර දෙයිය ඇවිල්ලා කිව්වත් ඕම නෙමෙයි මෙහෙමයි කියලා ගණන් ගන්න හොඳ නැහැ. හේතුව තමයි මොකද්ද? සක්‍රයටත් එහෙ වැඩ තියෙනවනේ අප්පා. ඒ වගේද අපි? අපි ඉතින් මේ 24/7 මේකේ තමයි ඉන්නේ. අර පැරිසුට් කාර්යේ කොඩික් කාර්යේ කැවිලා මොනවා හරි කිව්වා වගේ ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැති වෙන්නේ හේතුවම තමයි. ඔහොම අල්ලන්න බෑ ඔය වැඩේ. ඒක නිසා නැවත නැවත මේ ප්‍රතිපදාවේ යෙදෙන. යෙදෙනකොට අර කවුරු කිව්වත් අපේ මේ අධ්‍යාමි දැකීමට සාපේක්ෂව අපිට හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මොන දේ සිද්ධ වුණත් අර විදියට මොනවා හරි නිකන් ප්ලේන් එකක් වගේ පේන්න පුළුවන්. ඕකට අර්ථ දැක්වීමක් දෙන්න යන්න එපා. දවසක් පේනියම් ගණන් ගන්න එපා. දවස් දෙකක් පේනියම් ගණන් ගන්න එපා. අනේ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් පේනකොට පේන ප්ලේන් එකක් දන්නව මූ පෙවුනට ගණන් ගන්නේ නැහැ කියලා. නැත්තම් අම්මෝ ප්ලේන් එකක් පෙවුනා මේක තමයි මේකේ අර්ථය බෙන්න බලන්න කියලා කමටහනකටත් ඔක් කිව්වට පස්සේ මොකද වෙන්නේ? අන්න අර අන්තට්ටු හොන්දට පළඳෝගෙන ඊට පස්සේ ඇනෑනේ යනවා. අර ඉන්නවනේ ඉතින් එහෙම ගොන්නු නේද? අං පළඳ ගත්තාම අනින්න ඕනේ. ඒ අඟේ තියෙන වටිනාකම පෙන්නන්න ඉතින් එහෙ මෙහෙ යන්න පුළුවන් ඉතින්. කමක් නැහැ. ඒකත් නරක නැහැ. ඕගොල්ලන්ට හොඳ නම් නේ. නරක නැහැ. නමුත් තේරුම් ගත යුතු තමයි ඊට වැඩිය වටිනාකමක් මේ ශාසනය පෙන්නුම් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ඇස් තුන ගැන කියලා මේ උත්තරීතර මේක තමයි වඩා උතුම් කියලා ඇසක් පෙන්නවා. අනේ ඒ ඇස පහළුණු දවසට තේරෙනවා ඒ ඇස ඉලක්ක කර කටයුතු කරගෙන යනකොට තේරෙනවා ඉතුරු ඇස්වල වටිනාකම් අන්න නැති වෙලා යනවා. ඒවා හොඳයි. ඒවා අත්වාරුවට වගේ හොඳයි. නමුත් ඒක නෙමෙයි මේ ශාසනයේ වැඩි. නියම පෙනීමක් පිළිබඳ අදහසක් කතාවක් තමයි තියෙන්නේ. එතකොට අන්ධකාරයක ඉඳලා කොහොමද පෙනීම ලැබෙනකොට වැඩි වැඩියෙන් වැඩ කටයුතු පහසු වෙන්නේ? ඒ තමයි විමසිය යුත්තේ. ඒක තමයි විමසිය යුත්තේ. සාමාන්‍ය මේ ලෝක සම්මත අන්ධයෝ අතරේ ඇස් පේන කෙනෙක්ට කොච්චර පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්ද? දැන් ගොඩ දෙනෙක් කියනවා මේ ප්‍රතිපදාව කරන්න ගියාම මේ ලෝකයේ මිනිස්සු එක ගැටෙනවා කියලා. බලන්නකෝ මෙයා නිසා තමයි බැරි කියලා. ඔන්න ගෙදර මිනිහ අම්මිනියා ගැන හරි කා ගැන හරි ලොකු විස්තරයක් කරනවා. කළා කියනවා මේ මෙයා හින්දා තමයි මට මේ භාවනා කටයුතු කරගෙන යන්න බැරි. මේ හින්දා තමයි මගේ මේ ප්‍රතිපදාව කරගෙන යන්න බැරි කියලා මේ කෙනෙක්ව පෙන්නුම් කරනවා. ඉතින් මිනිහා අන්ධයානේ කොහොමත් භාවනාවේ යෙදිලා ඉන්නේ කවුද? ගෙදර කට්ටිය නෙමෙයිනේ. නෑ මේ චෝදනා කරන මනුස්සයා තමයි භාවනාවේ යෙදිලා ඉන්න කෙනා. අර ගොල්ලෝ නෙමෙයි භාවනා කරන්නේ. ගෙදර කට්ටිය නෙමෙයි භාවනා කරන්නේ. තම තමුන් තමයි භාවනා කරන්නේ. ආ එහෙනම් ඒගොල්ලෝ අන්ධයි කියලා ඒකට චෝදනා කර කර ඉන්නවට වැඩිය තමුන්ට ඇස් සම්පමණකට හරි පේනවා නම් ඒ පෙනීමෙන් අර ගොල්ලන්ට වැඩිය දක්ෂ විදියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකනේ ක්‍රමවේදය. ඒක තේරුම් ගන්න ඕනි. එහෙම නැතුව අපි හිතුවොත් අරයා නිසා බෑ මෙයා නිසා බෑ කියලා එන ඉතින් ඊට වැඩි අන්ධභාවයක් මේ කියන කෙනාගේ තියෙනවා. නෑ ගෙදර මිනිස්සු නෙමෙයි භාවනා කරන්නේ. තම තමන් භාවනා කරන්නේ. ඔෆිස් එකේ කට්ටිය නෙමෙයි භාවනා කරන්නේ. තම තමන් භාවනා කරන්නේ. එතකොට ඒගොල්ලෝ එක්ක ගනුදෙනුවේදී ඌට වැඩිය දක්ෂ වෙන්න පුළුවන් හැකියාවක් ඇස් පෙනෙන කෙනෙක්ට තියෙනවා. ඕනනම් ඕන වෙලාවට අවුස්සන්නත් පුළුවන් හොඳ ගන්නට. හොඳට දන්නවා අවුස්සන විදියක්. මේක කිව්වොත් තවිස් වෙනවා. අනේ ඒකට පොඩ්ඩක් නිකන් ඒ නර්ව් එක ටච් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න පරල වෙලා එන අර තස්මේනියන් යකෙක් වගේ දත් විලිස්සගෙන අර තස්මේනියම් යකෙක් කියලා එකෙක් ඉන්නේ. අනේ දත් විලිස්සගෙන එනවා. අතරමැද තියෙනේ ඔක්කොම කාගෙන කාගෙන තමයි එන්නේ. එහෙම අවසන්නත් පුළුවන් ඕන්න. මොකද අරයාගේ අන්ධ භාවය මේ ඇස් පේන කෙනා දන්නවා. ඕන විදියට ගොඩක් ඇනලා බලන්න පුළුවන්. මෙහෙම ඇන්නහම කොහොමද ප්‍රතිචාරේ, මෙහෙම ඇන්නහම කොහොමද ප්‍රතිචාරේ කියලා. ඉතින් එහෙම බලන්නත් පුළුවන්. එතකොට කෙනෙක් කියනවා, අයියෝ ඇයි අප්පා එහෙම කරන්නේ, ඔය විදියට වද දෙන එක හොඳයිද, ඔම මිනිස්සුන්ට කරන එක හොඳයිද කියලා එහෙමත් කියනවා. කිව්වට ඉතින් මේ හරි කම්මැලි ජීවිතයක් නේ මේක. නිකන් පොඩි නිකන් පොඩි තියෙන්න ඕනේ, පොඩි නිකන් ලුණු ඇඹුලකට වගේ මොන හරි තියෙන්න එපැයි. ඉතින් ඒකට ඉතින් ඔය මගේ එහෙම විනෝදාංශයක් තමයි වඩා ඇනලා බලනවා. ඇන්නා මොන මරාගෙන මැරෙන්න එනවා. දැන් ඊට පස්සේ ආපහු තමයි මොකක් හරි ගොහාම ඔන්න ප්‍රසාද මැද ගන්න එනවා ඊළඟ දවසේ. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. ඉතින් එහෙම පොඩ්ඩක් තියෙන්න ඕනේ ලුණු ඇඹුලක්, නැත්තම් මේ හරි කම්මැලි ජීවිතයක්. මේ කාව හරි පොඩ්ඩක් බයිට් කරලා පොඩ්ඩක් මම මට මිනා වෙලා යන්න පුළුවන් නම් පහසුයි. පහසුයි. මොකද හේතුව අන්න අර ප්‍රමාණිකූලව ඇස්පෙනීමක් දිහාවට තමයි මේ යන්න බලාපොරොත්තුව. ඒතකොට අර ලෝකවාසී අන්ධව එක ගනුදෙනු කිරීම අපහසුවක් වෙන විදිහක් නෑ ප්‍රතිපදාවක් කරන කෙනෙක්ට. ඇස්පෙනීමක් අපේක්ෂා කරන කෙනෙක්ට, යම් පමණකට හරි පෙනීමක් ඇති වෙලා තියෙන කෙනෙක්ට එහෙම අපහසුවක් කියලා කියනවා නම් ඒ තර්කය එච්චර ප්‍රායෝගික නෑ. අන්ධව පිරිසක් අතරේ අපි වැඩ කටයුතු කරන්න ගියොත් අපි කලින්ට අර කට්ටියට වැඩිය දක්ෂ වෙන්න එපැයි. දක්ෂව අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන්න එපැයි. මේක බොහොම සරලයිනේ. ඉතින් එහෙම එකකුත් බෑ කියනවා නම් ඒගොල්ලොත් පෙන්ුණාට පස්සේ මං කරන්නම් කියනවා නම් ඒක ඉතින් බොරු කතන්දර. ඒක නිසා නැවත නැවත තේරුම් ගන්න දැනටම යම් පමණකට පේනවා. ලෝකවාසී පෙනීමට එහා ගියපු පෙනීමක් මේ ඉන්ද්‍රියන් පහේ පහළ වීම මාත්‍රයෙන්ම ඇති වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ. අර ලෝකවාසී අර මාංශ චක්ෂුසේ විස්තරක් තියෙන කෙනෙක් නම් එයාට කියනවා ප්‍රතජන. මේ ඉන්ද්‍රියන් වල සේයාවක් හරි තියෙනවා නම් ප්‍රතජනේට වැඩිය පෙනෙන කෙනෙක් තමයි මේ දෙවැනි කී පුද්ගලයා. එහෙනම් අපි අපිටත් මේ ලෝකවාසී අන්ධයන්ට වැඩිය සුළු ප්‍රමාණයක් හරි පෙනෙනවා. ඒ පෙනීම අකිය කරන්, ඒ පෙනීමට අනුව ඔයිට වැඩිය ඔය ගනුදෙනුවේදී දක්ෂ වෙන්න පුළුවන්. දක්ෂ වෙන්න පුළුවන්. ඒ දක්ෂ වීම ඇති කරගන්න. අනේ එහෙම ක්‍රමානුකූලව වර්ධනය වෙන ප්‍රතිපදාවක් තුලින් වැඩි වැඩියෙන් තව තව පෙනේවි. පේන්න පේන්න තව තව දක්ෂ භාවය වැඩි වේවි. ඉතින් එවැනි වූ ස්පෙනීමක්, විවෘත වීමක්, දක්ෂ වීමක් සඳහා අපි අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ සභාවට අවස්ථාවක් දෙනවද තව? වෙලාව තියෙන නිසා.
දැන් වෙලාව නැහැ.
එහෙමයි ස්වාමීන්. එහෙමයි. ඒ වුණත් වන්දනා කරන්න අවස්ථාවක් අපි හම්බු.
හොඳයි.
ගෞරවනීය ධම්මකසුත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ කාලක් පටන් පවත්වාගෙන ලබන මේ වැඩසටහනේ ප්‍රථම භාගයේ වන කමඨාන් සුද්ධ කිරීම වර්තාවලට විස්තර පහදා දීම ඔබ කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධ කරන ලැබුවා. ඒ වගේම දෙවනි භාගයේ වන ධර්ම දේශනාවක් දැන් කාලක පටන් පවත්වාගෙන ආකාරයෙන් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අද දිනත් ඉතාම අනර්ගන්දමි කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනා කළ රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන් ඔබ වහන්සේගේ දෙපා නමත කෘතඥතාවයෙන් උද කරනෝ මේ අවස්ථාවේ. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි.
ඕකාස් වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු 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 ඕකාස කමාමි බන්තේ
යහන්තු
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛියන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛියන්තු අභිවාදන සේලස නිච්ඡං වද්දා චෛනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මෙවිච අතෝ නිබ්බාන සම්පatti නා තේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
තොපත් වේවා හැම දිනටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.